ජනප්‍රිය ජයසේකර ගරු අමාත්‍යතුමා, ඊට පෙර ඕඩ ප්ලීස් අපේ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මූලාසනයට පැමිණෙනවා.
ජ කාරක සභ සභාපත්තුමනි, මං ඉතාම සන්තෝෂ වෙනවා ඔබතුමා මේ මූලාසනයේ ඉන්නකොට මට කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන්ම අපේ රටේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් යාපනය දිස්සික්කෙන් පත්වීම මේ රටටත් ලොකු භාග්‍යයක්. මොකද හේතුව ජාතික පක්ෂයක නායකයෙක් විදිහට ඔබතුමා සමස්ස දමලි ජනතාවගේ උතුරේ සහ නැගෙනීර ගත්ත වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගත්ත මන්ත්‍රීවරයා විදිහට මේ පාර්ලිමේන්තුවට පත්වීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. ඒ වගේම අපේ ගෞරවයේ ස්තුතිය ඔබතුමාට පිරිනමන මේ වෙලාවේ පක්ෂය විදිහටත් මේ පාර්ලිමේන්තුව විදිහටත් තරුණයෙක් විදිහට ඔබතුමා මේ ගත්ත ඡන්ද සංඛ්‍යාව මේ රටේ දමිළ ජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලිකම්වරයා විදිහට මම ඔවුන්ට ගෞරවය පුද කරනවා. ආදරණීය දමිළ ජනතාවට මේ තීරණය අරගැනීම ගැන, එවගේම ඔබතුමා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා විදිහට පත්වීම ගැනත් මගේ ගෞරවයේ ස්තුතිය සහ සතුට ප්‍රකාශ කරනවා. එවගේම අපේ රංජිත් සිම්බල පිටිය මැතිතුමාට මම එතුමා යනකොට මට කතා කරන්න ලැබුණේ, ඒකත් මම ගෞරවයෙන් සිහිපත් කරන එතුමාට අපේ ගෞරවය පිරිනමනවා. විශේෂයෙන්ම මේකෙදි මම කියන්න කැමතියි, මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියන එක ගැන ඉස්සල්ලා විපක්ෂ මන්ත්‍රීවරු කල්පනා කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ජනාධිපතිතුමා ඉදිරි අවුරුදු පහේ ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙලේ අවුට්ලයින් එක. නැත්තම් ඒ තුමා ක්‍රියාත්මක කරන්න හදන එකේ මූලික සැකැස්ම තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළත් වෙන්නේ. ඒකේ නෑ මේ කර්මාන්ත ගොඩනගන්නේ කොහොමද, තමන්ගේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද, කොවිඩ් එකට දෙන විසඳුම් මොකද්ද, පිටරට ඉන්න කට්ටිය ගේන්නේ කවද්ද, ඒවා මේක ඇතුළට දාන්නේ නෑ. ඉතින් මට තේරෙන්නේ නෑ ප්‍රතිපත්ති ප්‍රකාශනයක තියෙන ප්‍රමාණය ගැන අවබෝධයක් නැතුව තමයි මං හිතන්නේ අපේ මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කතා කරේ. මං කනගාටු වෙනවා එතුමාගේ මේ කාරණා ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම විශේෂයෙන් මං කියන්න කැමතියි, මේ රටේ ජනාධිපතිවරු අපි දැක්ක පාර්ලිමේන්තු සැසි විවෘත කරනකොට ආපු විදිය ගැන. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තනි රථයකින් ඉතාම සරල විදියට එතුමා තමන්ගේ මේ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ ක්‍රියාවලියට ආවා. සාමාන්‍යයෙන් වෙන දැනකොට ඉරි කපාගෙන මේ පාර්ලිමේන්තුවේ දෙන සුදු ඉර කපන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, ඒක එන මහා පිරිවරක් එක්ක එන්නේ. හා ඒක සෙරමෝනියල් එකක්. ඒක ඒකෙදි ඉරි බලන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ මැද තියෙන ඉර. දැන් මේ පාර්ලිමේන්තුවේ මැද තියෙන ඉර කපපු එක තමයි දැන් සමහර කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඊට මේ කතා කරන්න තියෙන්නේ එතුමා තනි වාහනයකින් මේ රටේ පාර්ලිමේන්තුව සැසිය විවෘත කරන්න අපික තමයි අපි වැදගත් විදිහට මම නම් කල්පනා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒක අපි කතා කරන්න යන්නේ කාරණේ ගැන. ඒ නිසා මම කියන්න කැමතියි ගිය සතියේ බතික් කර්මාන්තය ගැන, මැටි කර්මාන්තය ගැන පුවත්පත් සාකච්ඡාවලදී පහර දීපු හරින් ප්‍රාන්දු මහත්තයර දැන් පොඩ්ඩක් බතික් කර්මාන්තය ගැන පොඩ්ඩක් හිදිලා තියෙනවා. මම සන්තෝෂ වෙනවා, මට ඒ බතික් කර්මාන්තය කියලා ගහපු එකටම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව මගේ ඒ කර්මාන්තේ නියලී ඉන්න අයට කරපු විශාල ගෞරවයක් ඔබතුමාලා ඒ පහර දීම. මම ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. පහුගිය අවුරුදු පහේම බැලුමක් අරගන්න බැරුව සෑහෙන දැඟලුවා Google බැලුම. ආම් බලන් ඉන්න මිනිස්සු බැලුම කොහෙද කියලා. ඉතින් එහෙම තත්ත්වයක් නෙමෙයි මම බතික් එක හදන විදිය මම කියලා දෙන්නම්. මම කියලා දෙන්නම් කොහොමද බතික් කර්මාන්තේ ගොඩනගන්නේ, ලංකාවේ දේශීය රෙදිබිලි කර්මාන්තේ ගොඩනගන්නේ කොහොමද කියන එක ඉදිරි මාස කීප ඇතුළත අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ඔබතුමාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම කියන්න කැමතියි අපේ සහිත් වෙනදාස මැතිතුමා ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව තම කාරණා ගණනාවක් මතු කෙරුවා. අපි සියලු දෙනාම පිළිගන්නවා මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ හැම තැනකම මේ කොවිඩ් වර්ධ අර්බුදයත් එක්ක විශාල ආර්ථික අර්බුදයකට අපි සියලුම රටවල් පත් වෙනවා. මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ විශාල ප්‍රමාණයක්. ලංකාවේ ලක්ෂ දෙකකට විතර රැකියාක්ෂා නැතුණයි කියලා කිව්වා. අසල් නැසි රටවල ඉන්දියාවේ අනිත් ලෝකයේ අනෙක් ඇමරිකාව වගේ රටවල ගත්තාම රැකී රක්ෂා ව්‍යුක්තිය විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. අද අපිට තියෙන්නේ අපි නැවත ඒකට මුණ දෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන එක. ඒකට අවශ්‍ය වැඩපිළ සකස් කරන්න තමයි මතිකාර ජනාධිපතිතුමා විශේෂයෙන්ම වැඩපිළ සකස් කරේ. එතුමා ආපු ගමන් විශාල ටැක්ස් කට් එකකට නැත්තම් ලබාගත් ගහලා තිබිච්ච විශාල බදු ප්‍රමාණයක් එතුමා අඩු කෙරුවේ එතුමාට විශාල වැඩපිළක් ආර්ථික වශයෙන් අනෙක් පැත්තෙන් තිබෙන නිසා. ඒ නිසා අද එක පැත්තකින් පොලි අනුපාතය සම්පූර්ණයෙන් විශාල ප්‍රමාණයකට තනි ඉලක්කමකට ගෙනල්ලා තියෙනවා. අපි 104ට 6ට 8ට පොලි අනුපාතයන් වලට අලුත් ණය දීමේ ක්‍රමවේදයක් පටන් අරන් තියෙනවා. මේ රටේ අලුත් ව්‍යාපාරිකයන් ගොඩනැගෙමින් පවතිනවා. අවිශ්වාසය තුළ පදනම් වෙලා තිබිච්ච ව්‍යාපාරිකයෝ විශාල බදු වලට හිර වෙලා තිබිච්ච ව්‍යාපාරිකයෝ අද ක්‍රමානුකූලව අලුත් රස්සාවලට ඉදිරිපත් වෙන නැත්නම් ඔවුන්ට රැකියාවක් සහ ලබා දෙන වැඩපිළිවෙලකට ක්‍රියාත්මක වන වැඩපිළිවෙලකට අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ කෙටි කාලීනව අපේ තියෙන ප්‍රශ්න ටික බලනවා වගේම ඉදිරි වැඩ කටයුතු ටිකක් ගැන කල්පනා කරමින් තමයි මේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි සෛත්‍ය වෙනදාස මැතිතුමාට කියන්න කැමතියි පොඩ්ඩක් බලාගෙන ඉන්න අපේ මේ ක්‍රියාදාමය තුළ ඉදිරියේ ආර්ථික වර්ධනයක් ඇති කරගන්න විදිය, ඒ වගේම විරකියාවට දෙන විසුම් කොහොමද අපි ක්‍රියාත්මක කරන්න කියන විදිය, ඒ වගේම අනික් පැත්තෙන් ගත්තම විශේෂයෙන්ම උද්දමන වේගය 121ට 22කට යනවා කියලා 21 2021 22 එතුමා කිව්වා. මම කියන්න කැමතියි ඔය වගේම ආර්ථික තත්ත්වයන් පිළිබඳව දෙන දත්ත මේ සියල්ල සැලකිල්ලට භාජනය කළා තමයි පෞගේ කාලෙත් ආණ්ඩු වැඩ කරේ. අනාගතේ අපිත් බලාපොරොත්තු වෙන අන්නේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න. ඒ වගේම තමයි මම කියන්න කැමතියි එක රටක් එක නීතියක් ගැන විශාල මතයක් නැත්නම් විශාල ප්‍රශ්න ගණනාවක් අද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ඇති වෙලා තිබෙනවා. මම කියන්න කැමතියි එදා අපි විපක්ෂයේ ඉන්න වෙලාවේ
time is up
right මම එක තත්පරයක් විනාඩි ගන්නවා. 11 දිනක් අපි මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට මේ යෝජනාවලිය ගෙනාවේ අන්තවාදයේ පදනම් කරගත්ත ක්‍රියාවලියක් නෙවෙයි. අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ එක නීතියක් එක රටක් තුල ක්‍රියාත්මක යුතු වෙන ක්‍රියාදාමය තුල ප්‍රශ්න ගණනාවකට අපි විසඳුම් හොයන්න තමයි ඒක වැඩපිළිවෙල ගෙනා. ඒ නිසා අන්නේ ක්‍රියාවලිය සාකච්ඡා කිරීම ඉදිරි අනාගතයේ අපේ පාර්ලිමේන්තුවේ තියෙන ක්‍රියාවලියක්. කවුරු හරි කල්පනා කරනවා නම් දමිළ සහ මුස්ලිම් සහෝදරවරු මන්ත්‍රීවරු ඒ දේශපාලන පක්ෂ එය ජාතිවාදී ලෙස හුවමාරු වෙයි කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියන කාරණේ මම මතක් කරමින් විශේෂයෙන්ම මේ රාජාසන කතාව තුළ ගරු ජනාධිපතිතුමාගේ ක්‍රියාදාම ඉදිරියට ගෙනියන්න අපි සියලු දෙනාම ශක්තිවන්තව වැඩ කළ යුතුයි කියන කාරණේත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරමි.
Thank you honorable CV Vigneswaran.
Honorable chairman of committees, I'm happy that I get this chance to speak when your honor is presiding. Let me congratulate you on your elevation to this honored post. I am indeed privileged to take part in this discussion with regard to the policy of statement of His Excellency. I must say I carry no isms that condition nor motivate me. I have no prejudices against the President on party lines nor racial lines. My sole purpose in participating in this discussion is to investigate the effect the policy statement might have on the people of the North and East. I would find no difficulty in praising the President for the good statements of policy enunciated, nor seek to point out adversely comments relating to prejudicial statements of policy enunciated in the policy statement. The most glaring aspect of the policy statement is that it puts forward a centralized perspective of a government of the Sinhala Buddhists, by the Sinhala Buddhists, for the Sinhala Buddhists. There is no reference to the decades-old problems of the Tamil-speaking denizens of the North and East. The North and East, while being part of Sri Lanka, is majority Tamil-speaking. It would have been ideal if His Excellency would have had a holistic attitude towards the island, keeping in mind the necessity to view the problems of the periphery from the standpoint of subsidiarity. Sadly, this is a glaring shortcoming in His Excellency's policy statement. Nevertheless, let me refer to some of the salient features of the policy statement which we agree with, since they form the substratum of the policies of the Tamil Makkal Thesiya Kootani, which I represent today. Let me refer to them. Firstly, the statement says the prime responsibility of the people's representatives is to serve the public. I am glad that His Excellency considers our positions as responsibilities and not privileges. That is our view too. Two, we are in total agreement with him in saying our duty and responsibility is not to distribute job opportunities, but to generate them. Generation of job opportunities is the need of the hour. Three, we agree that our basic aim should be to strengthen the local economy and to increase...
You have 2 minutes.
I thought I had 10 minutes.
Your allocated time is 5 minutes.
Right. We agree that we should assist local entrepreneurs to use modern technology for the value addition. We agree the production of toxin-free foods and ensuring total organic farming in Sri Lanka is an urgent necessity. Modernization of fisheries harbors to provide facilities for multi-day fishing boats that fish in deep sea is to be welcomed. New technology to develop inland freshwater fisheries industry is to be welcomed. And we also welcome state ministers being given monetary provisions required to implement development projects. This in effect is a principle of subsidiarity. We fully agree with the steps to be taken to completely eradicate waste and corruption in all ministries and institutions. We agree that members of parliament must visit their constituencies to understand people's issues and find solution to them. Let me come to our reservations. His Excellency says he will not violate the trust placed on him by his voters. That is an admirable sentiment, but while carrying out his responsibilities, he must be aware of the checks and balances placed on him by law and social expectations. Legally, let me point out an example of a constraining factor which he has. When His Excellency brings an end to the existing constitution, he must realize the 13th Amendment therein was inserted under an agreement reached with a sovereign country at that time, representing the interests of an important section of our citizenry. Hence, that country, namely India, must be a party to any attempt to delete the 13th Amendment inserted consequent to an international agreement. He cannot put away the 13th Amendment arbitrarily, however feeble it may be,
vis-à-vis
our people of the North and East. Next, His Excellency says he represents the aspirations of the majority. Does that mean he will take into account the aspirations of the majority of the North and East, namely the Tamil-speaking areas, in dealing with our matters and affairs? Otherwise, it would amount to arbitrary hegemony of the majority of the country.
Your time is up.
Over the majority of the North and East. Next, he is interested in securing the lives of our citizenry. That's an admirable sentiment, but any attempt to target minorities, to show them as antisocial elements under the cover of security, would prove counterproductive. There is also next regarding His Excellency's desire to provide employment. We need to consider the necessity to make employment available
in
local areas concerned in consonance with the needs and aspirations of those local areas. Any attempt to import labour of any sort
Honorable
from outside
could
be a source of irritation among the local people.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඔබතුමාට සුබ පතනවා ඔබතුමාගේ ධූරයේ සම්බන්ධයෙන් ඒ වගේම කෙටි වේලාවක් තියෙන නිසා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා 9 වෙනි පාර්ලිමේන්තුවට 8 වෙනි පාර්ලිමේන්තුවට මාවපත් කරපු ජනතාව වගේම 9 වෙනි පාර්ලිමේන්තුවටත් ගම්පා දිස්ත්‍රික් ජනතාවක් විදිහට ඒ ජනතා ආශිර්වාදය ලබා දීලා ඒ නැවතපත් කරලා එවීම සම්බන්ධයෙන් ගම්පා දිස්ත්‍රික් ජනතාවට ඒ වගේම විශේෂයෙන් මගේ දිවුල පිටි මැතිවරණ කොට්ටාසේ ජනතාව එක්ක සම්බන්ධ වෙච්ච අනිකුත් සියලු දෙනාට ඒ වගේම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කිව් කාරණා එක ගත්තහම අද ජනාධිපතිතුමාට පුළුවන් වෙලා තියෙනවා සහෝදර දමිළ ජනතාවගෙන් වගේම සහෝදර මුස්ලිම් ජනතාවගෙන් වගේම සියලු ජනතාවගෙන් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න. අද ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයත් එක්ක අපි අද සතුටු වෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට දුප්පත්, අපි ශ්‍රී ලාංකිකයෝ විදියට පෝසත් පෝසතුන් වෙමු කියන ප්‍රකාශය අද ඒ ලාබාල මන්ත්‍රීවරයෙක් විදියට එතුමා ප්‍රකාශ කරා. කඳුකරේ විතරක් නෙමේ සමස්ත දමිළ ජනතාවට ලබා දුන්නු හොඳ ප්‍රවෘතියක් මේක. සමස්ත සහෝදර ජනතාවට ලබා දුන්නු හොඳ ප්‍රවෘතියක්. ඒ නිසා දැන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය රචනාවක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ අවුරුදු 4-5ක් පහට කරපු රචනාව ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ගෙනාවනේ දින 100ෙන් අලුත් රටක් කියලා ගෙනාව. වෙච්ච දෙයක් නැහැ. ඈ මාස 60ෙන් අලුත් රටක් කිව්වා ඊට පස්සේ. ඒකට වෙච්ච දෙයක් නැහැ. Enterprises Sri Lanka කියලා ගෙනාවා. අපේ හර්ෂසිල්ව මහත්තයලා ඉන්න කාලේ මේ ගෙනාපු දේවල් තමයි. ඒ වගේම 20-25 දී අපි පෝසත් වෙනවා කියලා කිව්වා. දැන් පෝසත් උන හැටි පේනවනේ. කොහොමද පෝසත් උනේ? මැතිවරණ ප්‍රතිපලයෙන් පෝසත් උනාද? එදා 152ක් ගත්තු ඒකාබද්ධ විපක්ෂයේ විදිහට කටයුතු කරලා හිටපු අපි එදා ජනාධිපතිවරණයේදී 152ක් ගත්තු අපි මහමැතිවරණයේදී 159කින් පෝසත් උනා. අනේ ඕගොල්ලන්ට මොකද්ද උනේ? ඕගොල්ලන්ට උනේ 141 123කින් දුප්පත් වෙන්න. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශය සහ රචනා හරියට කරගත්තා නම් මේ කටයුත්ත වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකාබද්ධ විපක්ෂයේ අපි ශක්තිමත් පක්ෂයක් බවට පත් කරගත්තා. ඒක ජනතාව පිළිගත්තා. ඒ පක්ෂය ජනතාව බොහොම කඩිනමින් වැළඳගත්තා. ඉදිරිපත් වෙච්ච පළවෙනි මැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් පළාත් පාලනයට දුන්නා. ඊට පස්සේ පටන් ඉදිරිපත් වෙච්ච ජනාධිපතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් දුන්නා. ඊට පස්සේ මේ මහමැතිවරණයටත් ඊටත් වඩා ජනවරමක් අපිට ලැබිච්ච 159 ඉක්මවා ගිය ජනවරමක් දුන්නා. ඒ නිසා මේ ප්‍රතිපත්තිය ගෙනියන්නේ කවුද? අපි රචනාවෙන් හරි වැඩේ කරන්න. අපේ රචනාවනේ දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක බලන්න. මේකට ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තු කාර්යභාරයත් මන්ත්‍රීවරයෙක් 225ට චෝදනා කරන කාලයක් තිබුණේ. 225 ඒකාබද්ධයට හොඳයි කියලා 225 ආණ්ඩුව වැරදි කිව්වේ නැහැ කවුරුත්. 225මයි එපා කිව්වේ. හැබැයි අද 225 දවසින් දවස ජනතාවට දැනෙන විදියට දේශපාලන සංස්කෘතිය ගරු ජනාධිපතිතුමා වෙනස් කරලා ඒ දේශපාලන සංස්කෘතිය අලුත් පැත්තකට ගෙනihලා තියෙනවා. ඒ නිසා මේකට සහයෝගය දෙනවා කියන්නේ විලාප තියෙන එකවත් එහෙම නැත්නම් චෝදනා කරන එකවත් තාම වැඩපිළිවෙල පටන් ගත්තා විතරයි. දැන් මෙතන ආර්ථිකය කඩාවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා කිව්වා. ඔබතුමාලා හදවතට කතා කරලා බලන්න ඔබතුමාලගේ ආණ්ඩුව තුල ආර්ථිකය කැඩුවේ කවුද කියලා. ඔය විපක්ෂ නායකතුමා දැන් අපි අධිකරණ මේ කටයුතු වලට ගිහිල්ලා තියෙනවා. නිවාස වැඩපිළිවෙල යටතේ දැන් අර තොණ්ඩමන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා නිවාස 4000ක් ආවා කියලා කඳුකරේට. කොහේ නිවාස 4000? උතුරට ගිය නිවාස 4000 කො? ඒ දමිළ සහෝදරත්වයට දෙනවා කියපු නිවාස 3-4000 වෙනුවට නිවාස 3-400යි හදලා තියෙන්නේ. කෝ ඒවට ගත්ත මුදල් වලට මොකද වුනේ? පෝස්ටර් ගැහුවද? කටවුට් දැම්මද? මොකක්ද කළේ? ඒවටයි උත්තර දෙන්න ඕනේ. ඒ වැඩ කටයුත්ත කරන්නේ නැතුව මේ මහා ධනස්කන්ධයක් තිබිච්ච කොළඹ නගරේ ප්‍රධානම තදාසන්නම මිලියන 800කට අලෙවි කර විකුණපු මිලියන 800කට නිවාස සංවර්ධන අධිකාරිය තිබිච්ච ඉඩම විකුණලා හම්බන්තොට ගෙනිච්චා. හම්බන්තොට ගෙනිච්ච මුදල් වලට මොකද වුනේ? අද අධිකරණයට ගිහිල්ලා අද දිස්ත්‍රික් කළමනාකරුව හිරේ ගිහිලා තියෙන්නේ. අද දිස්ත්‍රික් කළමනාකරුව. ඒ නිසා මේවටයි උත්තර දෙන්න ඕනේ. ඕගොල්ලෝ දෙද්දි 1.6ටයි ආර්ථිකය තිබුණේ කියලා මේ විපක්ෂ නායකතුමා පිළිගත්තු එක ගැන අපි සතුටු වෙන ආණ්ඩුවක් විදියට. හැබැයි මේ 1.6 මාස 6ක්වත් අපි තියාගන්නේ නැහැ. ඒක දවසින් දවස වැඩි කරනවා කියන එක මතක තියාගන්න. මේ හැම කර්මාන්තයක්ම දිනු කරලා හැම ව්‍යාපාරයක්ම දිනු කරලා මේ රටේ මිනිස්සු පෝසත් මිනිස්සු බවට පත් කරන්න අපි කටයුතු කරනවා කියන එක මතක තියාගන්න. ඒ නිසා ඒවට චෝදනා කරන්න ඒ වෙච්ච විනාශයන් ඒ නැති කරපු මහා ධනස්කන්ධය වෙනුවෙන් අපි වගකීම බාර ගන්නවා. එදා ඔගොල්ලෝ ලෝක නෙමෙයි කලේ. එදා ඔයගොල්ලෝ මහා ණය කන්දක් කියලා කෑමරසන් දුන්නා. එදා ඔයගොල්ලෝ අපිට කරපු චෝදනාවට අද අපි චෝදනා කරන්නේ. අපිට ජනාධිපතිතුමා පෙන්වලා දීලා තියෙනවා චෝදනා කිරීම පැත්තකට තියලා යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා ඔයාලගේ ප්‍රතිපත්තිය ඔයාලා චෝදනාව නම්
time is up.
තප්පර දෙනවා. ඔයාලගේ චෝදනාව නම් අපිට පුළුවන් වෙනවා අපේ යෝජනාව තුලින් ජනාධිපතිතුමා සෑම ශේෂ්ත්‍රයක්ම නියමාකාරයෙන් බෙදලා දීලා තියෙනවා. ඒ අනුව අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍යවරුන්ට වැඩ කරන්න. ඒ නිසා ලබා දුන්නු වේලාව ගැන ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාට කියනවා, මං හිතන්නේ විපක්ෂයේ ඉන්න අයට බොහොම පොඩි සද්දයක් තියෙන, ලොකු ගාණක් නැහැ, පොඩි දෙනා ඉන්නේ. ඒ නිසා බලාගෙන ඉන්නවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉඳ අපි වැඩ කරලා පෙන්නන්නම්. බොහොම ස්තුති.
Honorable Gajendra Kumar Ponnambalam.
I thank you, Deputy Chairman of Committees. I would like to start by quoting His Excellency the President in his English version of this speech. It says on page 3, it is equally important to precisely interpret the mandate given by the people. He goes on to say in that paragraph, we have a clear understanding of the expectations with which the people gave us such a powerful mandate to the government. We will leave no room for such expectations to be dashed for any reason. Mr. Deputy Chairman of Committees, whilst His Excellency the President is correct in interpreting that mandate for his party, it will not be correct for him to say that that mandate extends to the North and East. In the North East, the mandate that was given unanimously, and I say unanimously with you seated on the chair as well, was for Tamil rights to be recognized. Tamil rights means that our identity has to be recognized, that Sri Lanka is a plurinational country, that there are two nations that exist in this country, and that our rights have to be equal, our status has to be equal, and that along with that status, constitutional amendments have to be made recognizing the right to self-determination was unanimously expressed in the last elections in the North and the East. Your good self, after winning, when you thanked the people, you made it a point to say in your speeches that you are not opposed to Tamil rights. On the contrary, you're consistent with Tamil rights, but we can't wait till Tamil rights are achieved for development to take place, and that that was your role, to intervene for development. Honorable Douglas Durbanand, the leader of the EPDP, in his campaign, his posters spoke of Tamilar Thesam Thale Nimira, for the Tamil nation to rise. That was his slogan. So the fact that we are a nation was unanimous in the Northeast. That mandate cannot be violated. That is a mandate that has been consistently given by the Tamil people right through the 72-year history of this country. Mr. Deputy Chairman of Committees, there is another issue that I wish to raise. His Excellency spoke of sovereignty, and that under no circumstances will he allow the sovereignty of the country to be compromised. That is correct. For a president to make that statement, that might be correct. But what he must also realize is that when it comes to international relations, sovereignty comes with certain baggage. One of the most cornerstone principles on which sovereignty will be compromised is if within the country the state does not protect its own citizens, or even worse, if within the country the state attacks its own citizens. Sovereignty can never be a defense. This country has gone through a war. The whole world says that heinous crimes have been committed, and the state is the number one accused party. Without accountability and being prepared to address those issues, you can never. This is not a point of order. Please sit. You can speak when your turn comes.
Sarath Veerasekara.
Times experts have said that there's no war crimes have been committed. So he's lying in this chamber. He's lying in this chamber.
This is not a point of order. Thank
you. Take the time out of his. So therefore, under no circumstances can any president or any country for that matter try to hide behind the concept of sovereignty to prevent accountability for heinous crimes. The victims of these heinous crimes stand as Tamils. the major victims stand as Tamils, and they have consistently said that genocide has been committed and that they want international accountability.
Your time is up.
Finally, Mr. Deputy Chairman of Committees, there are certain very welcome concepts which His Excellency has drawn with regards to development and certain other issues. I would like to flag two. One is with regards to foreign fishermen fishing in Sri Lankan waters. Second, he has also talked of several landless people have to be given their deeds. I welcome those. But what His Excellency must understand is that the Northeast has been a war zone for over 30 years. The people of the Northeast...
You have to wrap it up.
I'm finishing. The people of the Northeast economy is 30 years lagging behind. You cannot treat people in the Northeast equally. You have to protect them. You have to allow their economy to grow.
And it's only thereafter
that you can allow...
Thank you, sir. පළමුවෙන්ම මම අධිකාරු ජනාධිපතිතුමාට මගේ සුභාශිංසනය ඒ වගේම ප්‍රශංසාව මේ අවස්ථාවේදී පුද කර සිටින්න ඕනේ බොහොම වැදගත් ඒ වගේම දූරදර්ශී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කියවනකොට මේක ගලපන්න ඕනේ සෞභාග්‍ය දැක්ම කියන ඒ ජනාධිපති මැතිවරණයේදී ඉදිරිපත් කරපු ලියකියවිල්ලට ඒ ලියකියවිල්ලේ විස්තරාත්මකව ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරපු බොහෝ දේවල් සඳහන් කරලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී ඔබතුමා මාර්ගයෙන් සභාවට දන්වන්න කැමතියි. එහෙම බැලුවම අධ්‍යාපනය පිළිබඳ විශේෂ තැනක් අධිකාරු ජනාධිපතිතුමා මේ ලියකියවිලි දෙකේම සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම එතුමා ඊයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරනවා උසස් පෙළ සමත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධියක් දක්වා අධ්‍යාපනය ලබා ගන්න ඉඩ අවස්ථා දෙන්න එතුමා සූදානම් කියලා. මම හිතන්නේ ඒක බොහොම වැදගත් යෝජනාවක්. මොකද අපි ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂා කරලා බැලුවාමත් දියුණු රටවල්වල විශේෂයෙන්ම අපි අධ්‍යාපන ක්ෂේත්‍රයට දීලා තියෙන ප්‍රමුඛස්ථානය දිහා බැලුවම ඒ දියුණු රටවල් හැටියට ඒ රටවල් පරිවර්තනය වෙලා තියෙන්නේ ඒ උසස් තත්වයකට ඒ අයට ජීවන රටාව ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ අධ්‍යාපනයට දීලා තියෙන ප්‍රමුඛත්වය නිසයි. දැන් අපේ රටේ ලක්ෂ 210ක ජනගහනයක් හිටියට අපි ඇත්ත වශයෙන්ම මේ රටේ ස්ථාපිත කරලා තියෙන විශ්වවිද්‍යාලය ප්‍රමාණවත් නැහැ. ඒ විශ්වවිද්‍යාල ඊට වඩා විධිමත් කරලා ඊට වඩා විශ්වවිද්‍යාල පිහිටවලා අපේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධියක් දක්වා අධ්‍යාපනය ලබා දීම මේ රටේ ආර්ථික වර්ධනයටත් තිරසාර සංවර්ධන ගමනටත් විශාල රුකුලක් වෙනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තාම යුරෝපය වගේ කලාප ගත්තාම අද උපාධියක් කියන එකක් ඒ අය ඇත්ත වශයෙන්ම ගණන් ගන්නෙවත් නැහැ. අද මේ සම්පරිශ්‍රණයට යනකොට ඒ රටවල් වල ඉල්ලන්නේ පාස්සත් උපාධියක් තියනවද කියලා. උපාධියක් මදි. ඉතින් ඒගොල්ලෝ ක්‍රමානුකූලව අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ප්‍රමුඛස්ථානය ලබා දීලා අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන යන්න කටයුතු කිරීම නිසාම අද ඒ දියුණු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න කැමතියි. ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මතක් කරලා දෙනවා එතුමා අධ්‍යාපනය කියන එක රැකියා වෙළඳපොළට සරිලන අධ්‍යාපනයක් විය යුතුයි කියලා. නිකම් අධ්‍යාපනයක් දෙන එක නෙමෙයි එතුමා යෝජනා කරන්නේ. එතුමා කියන්නේ රැකියාවක් ගන්න පුළුවන් ශක්තියක් නිර්මාණය කිරීම තමයි අපේ ප්‍රමුඛස් අපේ වැඩපිළිවෙල විය යුත්තේ කියන එක එතුමා එතන සඳහන් කරනවා. ඉතින් මම හිතන්නේ ඒ විදිහට අපි හිතලා විශ්ව පටය පවා විශ්වවිද්‍යාලවල පමණක් නෙවෙයි සාමාන්‍ය අධ්‍යාපනය දෙන තැන්වලත් ඇත්ත වශයෙන්ම අපිට විශ්ව පටය රැකියා වෙළඳපොළට සරිලන විශ්ව පටයක් හැටියට පරිවර්තනය කරලා ඒ ළමයින්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියාවක් ගන්න පුළුවන් තත්වයක් නිර්මාණය කරලා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව මේ රටේ අනාගත පරම්පරාවට තමන්ගේ ශක්තියෙන්ම තමන්ගේ නිපුණතාවයෙන්ම රැකියාවක් ලබා ගැනීමේ හැකියාව ලබා ගන්න පුළුවන් කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම එතුමා සඳහන් කරනවා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්වවිද්‍යාල විද්‍යාතන එතුමා දැනට අත වශයෙන්ම අපි 6ක් මේ රටේ ස්ථාපිත කරලා තියෙනවා. ඒක මගේ කාලේ තමයි කරේ නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට එතුමා යෝජනා කරනවා විද්‍යායතන 6-20කට වැඩි කරන්න කියලා. වැඩි කරන්න එතුමා යෝජනා කරනවා. ඒ වගේම එතුමා ඒ විද්‍යායතන සම්බන්ධ කරනවා යුනිවෝටෙක් විශ්වවිද්‍යාලයට. ඉතින් මං හිතන්නේ තාක්ෂණවේදීන් අපි බලාපොරොත්තු වෙනවා නම් මේ රටේ මීට වඩා පිට කරන්න ඇති කරන්න අනිවාර්යයෙන් මේ යුනිවෝටෙක් විශ්වවිද්‍යාල වගේ අධ්‍යාපනයක් උපාධියක් දක්වා තාක්ෂණය පදනම් කරගෙන තාක්ෂණවේදීන් හැටියට අපිට උපාධියක් එක්ක පිට කරන්න පුළුවන් නම් අපේ රටේ තිරසාර සංවර්ධනයට අපිට ලොකු හයියක් ඒ අරහත් දෙන්න පුළුවන් කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. අවසාන වශයෙන් පොඩි උත්තරයක් දෙන්න ඕනේ මෙතන අර ගජන් පොන්නම්බලන් හිටියේ නැති වුණාට අපේ සරත් වීරසේකර මේ ඇමතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඉදිරිපත් කරලා ඔබතුමා කිව්වා ඒක පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ නෙවෙයි කියලා. ඇත්ත වශයෙන්ම මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක්. මොකද මේ සභාව කාටවත් නොමග යවන්න බෑ. නොමග යවීම ස්ථාවර නියෝගවලට පටහැනි. ඒ නිසා ඇත්ත වශයෙන්ම එතුමාගේ කතාවේ සභාව නොමග යවුවා. බොරු දේවල් මේ සභාවේ ඉදිරිපත් කිරීමෙන් ඉතින් සරත් වීරසේකර ඇමතුමා එක පෙන්ලා දුන්නා. මම ඒ පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. කාටවත් ඔබතුමා ඔතන අසුන් ගන්නවා වගේම මම මතක් කරලා දෙන්න ඕනේ අවුරුදු 32ක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් හැටියට අවුරුදු 26ක් නියෝජනය කරපු කෙනෙක් හැටියට ස්ථාවර නියෝගවලට පටහැනිව කතා කරන්න බෑ. ඒව උල්ලංඝනය කරන්න බෑ. එතුමාගේ කතාවෙන් පාර්ලිමේන්තුව නොමගැව්වා ඒ වගේ දේවල් වලට මින් ඉදිරියට ඉඩ දෙන්න එපා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතනින් අවසන් කරනවා.
Thank you. Honorable Hashad De Silva.
ඉස්සුතේ නියෝජ කාර්ක සභා සභාපතිතුමනි මේ අවස්ථාවේදී මමත් කතා කරන්න ඕනේ පොන්නම්බල මන්තුමා කියපු කතාවේදී නේෂන් ගැන කතා කරා. ඒ කියන්නේ ජාතීන් එහෙමද? එහෙමත් නැත්නම් නේෂන් කියන්නේ දේශයද? එතකොට නේෂන් දෙකක් ගැන කතා කරනවා. ජාතීන් දෙකක්. ඔව්. නමුත් දේශ අපිට අවශ්‍ය වෙන ජාතිවාදය නෙමෙයි. අපිට අවශ්‍ය වෙන ජාතිකවාදය. අපිට අවශ්‍ය වෙන මෙතන සිංහල ජාතිය දෙමළ ජාතියට වඩා අපිට ශ්‍රී ලාංකික ජාතිය. ශ්‍රී ලංකාව ගැන කතා කරන්න. එක පැත්තකින් සිංහල ජාතිවාදය අනිත් පැත්තෙන් දෙමළ ජාතිවාදය. එහෙම කොහොමද රටක් දියුණු කරන්නේ? මට මතක් වෙන ඔබතුමාව මට හම්බුනේ 2017 ජනවාරි මාසේ හාට්ලි විද්‍යාලයේ යාපනයේ. You remember what that was? Honorable Angajan Ramanathan. It was the week of national integration and reconciliation. What has happened to national reconciliation and integration? I hope that you will take these things forward and it was not just a mere eyewash that you were involved in at that time. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට ඉස්සලම මම ස්තුතිවන්ත වන සමග ජන බලවේගයට ඡන්දි දීපු සියලු දෙනාම ඊළඟට කොළඹ දිස්ත්‍රික්කයේ මට මනාප ඡන්ද 82845ක් දීපු සියලුම ජනතාවට මගේ ස්තුතිය. මම මේ ජයග්‍රහණය විශාල වගකීමක් හැටියට බාර ගන්නවා. රටට වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා. 3/2 ආසන්න මන්ති දූර ප්‍රමාණයක් ගත්ත පොදු ජන පෙරමුණ රජයට අපි සුබ පතනවා. ඒත් එක්කම ජනතාවට වග කියන ප්‍රධාන විපක්ෂයක් හැටියට ධනාත්මක විවේචන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නියෝජ කාර්ක සභා සභාපතිතුමනි, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරය මොකක්ද? මූලික කරුණු වාගේ මම දැක්කේ එතුමා කිව්වා කොරෝනා වසංගතයේ ජයග්‍රහණය කරා කියලා. යම් කිසි විදිහකට ඒකේ සත්‍යතාවයක් තියෙනවා. සියලුම ජන කොට්ටාස එකතු වෙලා මේ ඒකට තර දීලා ඒ වැඩේ කරා. දේශප්‍රේමී ජනතාවට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව 19 සංශෝධනය ඉවත් කරනවා කියලා කිව්වා. ඊළඟට කිව්වා රජයේ රැකියා 1,60,000 දෙනවා කිව්වා. ඡන්දේ කාලේ ජනතාව කියපු ප්‍රශ්න විසඳන්න ඒ අවශ්‍යතාවයන්ට අනුව සාරිලල ඇමති මණ්ඩලයක් රාජ්‍ය ඇමති මණ්ඩලයක් හැදුවායි කිව්වා. අපනයනය සාමාවෙන් ආනයනය නවත්තලා දේශීය කෘෂිකර්ම කර්මාන්ත දියුණු කරනවා කියලා කිව්වා. හැබැයි වැඩිම අවධානය යොමු කරේ සභාපතිතුමනේ මහා හදිස්සියෙන් 19 සංශෝධනය ඉවත් කරන්න. ඇයි මොනවටද? ඒක වෙනත් රටක පුරවැසියෙක්ට රටේ ඇමතිකම් අගමැතිකම් දෙන්නද? එහෙමත් නැත්නම් තමන්ගේ හිතුමතයට ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන්පත් කරන්නද? එහෙම නැත්නම් තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කරන්නද? එහෙම නැත්නම් ජනතා ඡන්දෙන් අමතක කරන්න බෑ. ඔබතුමාත් මමත් ජනතාවගේ ඡන්දෙන් මෙතනට අවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ජනතාව අපිට ඡන්ද දීලා තියෙන්නේ අවුරුදු 5ක් මේකේ ජනතාවට සේවය කරා. එතකොට ජනාධිපතිතුමාත් පත්වෙන ඡන්දෙන් බව අපි පිළිගන්නවා. නමුත් එතුමාට තියෙන අයිතිය මොකද්ද? තමන්ට ඕ හිතුමතයට ජනතා ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු ගෙදර අරින්න. ඒක කරන්නද 19 ව්‍යවස්ථාව අයින් කරන්න උත්සාහ කරන්න කියලා අපි අහනවා. ඒ නිසා ජනාධිපතිතුමාගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය මේකද? හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා කතා කරනකොට මම අහගෙන හිටියා. එතුමා කිව්වා මොකද්ද මේකේ තියෙන හරය? මොකද්ද මේක හැංගිලා තියෙන දේ? මට මතකයි බැසිල් රාජපක්ෂ මහත්තයා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ඉන්ටර්විව් එකක් දුන්නා මේ ළඟදී. මොකද්ද ඒක එතුමා කිව්වේ? අපේ අවශ්‍යතාවය තමයි චීන කොමියුනිස්ට් පක්ෂය වගේ ලංකාවේ දේශපාලනය කරන්න කියලා. චීන කොමියුනිස්ට් පක්ෂය දේශපාලනය කොහොමද කරන්නේ? පක්ෂේ නායකයා තමයි රටේ නායකයා. ඒකද මෙතන කරන්න අවශ්‍ය කරලා තියෙන්නේ? එහෙම නැත්නම් සියලු පුරවාසියන්ගේ සියලු තොරතුරු හමුදාව හරහා ලබාගෙන, ඒ හරහා පෞද්ගලික තොරතුරු බුද්ධාංශයෙන් ලබාගෙන සියලුම පුද්ගලයෝ පුද්ගලිකව පරිපාලනය කරන්නද, ප්‍රජාතන්ත්‍රවාදය වලලන්නද ඒකේ උත්සාහය කියන එක අපිට අහන්න වෙනවා. එහෙමනම් ඇයි හමුදාවේ කට්ටිය පත් කරලා තියෙන්නේ සිවිල් පරිපාලනයට? සියලු දිස්ත්‍රික් ලේකම්වරු, සියලු ප්‍රාදේශීය ලේකම්වරු, සියලු ග්‍රාම සංවර්ධන නිලධාරීන් දැන් කාටද, කාගේ යටතද දින්නේ? කමල්ගුණ රත්න යටතද ඉන්නේ. එතුමා කවුද? ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේද ග්‍රාම නිලධාරියා පාලනය කරන්නේ? එයාද ප්‍රාදේශීය ලේකම් පාලනය කරන්නේ? එයාද දිස්ත්‍රික් ලේකම් පාලනය කරන්නේ? මොකද්ද මේ කරන්නේ? සිවිල් පරිපාලනය හමුදාවට අරගෙන ඒක වැඩේ කරනකද කරන්න හදන්නේ? ඒ නිසා කතානායකතුමනි අද තියෙන මූලික ප්‍රශ්නේ එක නෙමෙයි. අද තියෙන මූලික ප්‍රශ්නේ තමයි මේ පශ්චාත් කෝවිඩ් ආර්ථික වැඩපිළිවෙල. පශ්චාත් කෝවිඩ් කියන වචන දෙකවත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබිච්ච නැතික ගැන අපි අසතුටටපත් වෙනවා. මොකද ඒක තමයි මූලික ගැටලුව. එතකොට මේ සම්බන්ධයෙන් මම කිව්වා වාගේ කිසිම සටහනක් තිබුණේ නැහැ. කොහොමද ඉදිරි මාස 6 මාස 4 බිලියන් 3 ඇමරිකන් ඩොලර් බිලියන 3 හමාරක් ගෙවන්නේ? හරි, තවම ජාත්‍යන්තර බැඳුම් කර එකට අපිට යන්න බෑ. මේ මේ මම ඩවුන්ලෝඩ් කරා මහ බැංකුවේ වාර්තාවේ තියෙනවා. අවුරුද්දක කල්පිරෙන ද්විතීයික බැඳුම් කර එක ඇමරිකන් ඩොලර් පොලිය 15%. හරි, එතකොට අපනයන ආදායම 26%කින් අඩු වෙලා, සංචාරක ආදායම 50%කින් අඩු වෙලා, ප්‍රේෂණ 10%කින් අඩු වෙලා, එක වචනයක්වත් කතා කරේ නැහැ සංචාරක ව්‍යාපාරය කොහොමද ගොඩනගන්නේ, කොහොමද මේ ප්‍රේෂණ නැවත ශක්තිමත් කරන්නේ, අර පිටරට වැඩ කරන අර ලක්ෂ සංඛ්‍යාත ජනතාව කොහොමද ඔවුන්ගේ ප්‍රශ්නවල විසඳුම් දෙන්නේ? මේවා ගැන කිසි දෙයක් කතා කරේ නැහැ. කතා කරේ තමන්ගේ ඒ අවශ්‍යතාවය 3/2 ලැබਿੱච්ච නිසා කොහොමද සාක්ෂාත් කරගන්නේ ගැන, කොහොමද කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන්ව නැවත ගොඩගන්නේ, කොහොමද තාම රුපියල් 14,500යි ගෙවන්නේ පඩිය ලක්ෂ ගානක රැකියා නැවතෙලා, ඒ 14,500 තව කොච්චර දුරට අරන් යන්න පුළුවන් වෙනවද? ඒ කට්ටියට කොහොමද අතහිත දෙන්නේ? මේවා ගැන කතා කරේ නැහැ. 104 නෑ වැඩපිළිවෙල කොහොමද ඉදිරියට අරන් යන්නේ කියන එක ගැන කතා කරේ නැහැ. කොවිඩ් ප්‍රශ්නෙන් ආර්ථිකයේ 1.6% ඍණ වුණා. ඒක උනේ කොවිඩ් ප්‍රශ්න කලින් මාර්තු 31 වෙනිදා වෙනකම්. කොහොමද එහෙමනම් ඊළඟ කාර්තුවේ මේ ප්‍රශ්නෙට මේ වැඩපිළිවෙලක් කියන එක ගැන කතා කරේ නැහැ. මෙතනදී එක මන්ත්‍රීවරේ කිව්වා මේ ණය බර වැඩි වුණා කියලා. ඔව්, ණය බර වැඩි වුණා තමයි. 2015 ඉඳලා 2020 හොඳට අහගන්න ගරු සභාපතිතුමා, ට්‍රිලියන 7.5 ඉඳලා ට්‍රිලියන 13.0ට ට්‍රිලියන 5.5ක් අපේ ආණ්ඩුව කාලේ වැඩි වෙලා තියෙනවා මාස 60කට. මේ මහ බැංකුවේ වාර්තාව මම දැන් සභාගත කරනවා. මම දැන් ඩවුන්ලෝඩ් කරේ ඕන කෙනෙක්ට පුළුවන් ගිහිල්ලා මේක ගන්න මේ මේ ලොබි එකෙන්. ඒකේ තියෙනවා
ජූනි මොමෙන්ට්ස්.
ඔකේ රයිට්. 2020 ජනවාරි ඉඳලා ජූනි වෙනකන් මාස 6කට රුපියල් ට්‍රිලියනයකින් රුපියල් ට්‍රිලියනයකින් ණය බර වැඩි වෙලා තියෙනවා කියලා. හරි ගාන තමයි රුපියල් බිලියන 900. මේ තියෙන්නේ ගාන මේකේ තියෙනවා. කීයද හරියටම වැඩි වෙලා තියෙන්නේ කියලා. බිලියන 13031 ඉඳලා බිලියන 13896ට රුපියල් ට්‍රිලියනයක් මාස 6ක් රුපියල් ට්‍රිලියන 5.5ක් මාස 60කින් කොහොමද මාස 6කින් රුපියල් ට්‍රිලියනයකට ණය කරේ? මොනවද හැදුවේ? ගඩොලක්වත් තිබ්බද? එහෙමනම් මෙව්වට තමයි ජනාධිපතිතුමා උත්තර සපයන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩු පක්ෂය මෙවට උත්තර දෙයි කියලා. ඒ නිසා ජනාධිපතිතුමාට මේ ප්‍රශ්න වලින් පැනලා යන්න හැකියාවක් නැහැ. එතුමාට වගකීමක් තියෙනවා. එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා. එතුමාගේ රජය 3/2 බලයක් ලබාගෙන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ශක්තිමත් ආණ්ඩුවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගෙන් ඔන්න ඔය ප්‍රශ්න වලට විසඳුම්. ඒ නිසා පශ්චාත් කෝවිඩ් ලෝකාර්ථික වෙනස් වෙලා තියෙනවා. හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා කිව්වා වගේ තාක්ෂණය තමයි පාවිච්චි කරන්න ඕනේ. තාක්ෂණයත් එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඒ නිසා අමතක කරන්න එපා. ආනයනය නවත්තලා මේ රට දියුණු කරන්න බෑ. මන්ත්‍රීතුමනි, මේ රට වටේට තාප්ප බැඳලා මේ රට දියුණු කරන්න බෑ. මේ රට දියුණු කරන්න නම් මේ රටෙන් පාලම් බඳින්න ඕනේ. ඒ පාලම් බඳින්න ඕනේ කලාපෙටත් ලෝකෙටත්. එහෙමයි දේශීය ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපේ ඉතිහාසය දිහා බලන්න, අපෙත් එක්ක තරඟ කරපු රටවල් දිහා බලන්න, අපිට වඩා ශීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් දිහා බලන්න. ඔවුන් තාප්ප බඳින්නේ නෑ මන්ත්‍රීතුමනි. අපිට අවශ්‍ය වෙන්නේ තාප්ප නෙවෙයි, අපිට අවශ්‍ය වෙන්නේ පාලං. ඒ නිසා මම මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් අවසාන වශයෙන් අද ප්‍රමුඛතාවය තමන්ගේ පවුල නෙමෙයි, අද ප්‍රමුඛතාවය මේ රටේ ජීවත් වෙන ජනතාව කියලා මතක් කරමින් මාගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
You honorable professor Tissavitharana.
Deputy Chairman, thank you for giving me the time. Let me also congratulate you as well as the Speaker and the Deputy Speaker for their appointments, and wish you all success in managing the affairs of the Assembly. අද අපි කවුරුත් දන්නවා මේ කලින් කීප දෙනෙක් මේ ඉදිරිපත් කරුවා කරුණු රාශියක් අප රට මුහුණ දෙන දරුණු ආර්ථික තත්ත්වය ගැන. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ණයබර වැඩි වෙලා තියෙන ආකාරය රටක් හැටියට ණයබර පමණක් නෙමෙයි, රට තුළ මම හිතන්නේ හැම පවුලෙම ණයබර වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය මේ ලංකාවේ පමණක් නෙමෙයි ලෝක වශයෙන් වැඩි වෙලා තියෙන දෙයක්. මේ ලෝක ආර්ථික අර්බුදය හේතු කොටගෙන විශේෂයෙන් කොවිඩ් දානමේ ප්‍රශ්නයෙන් පසුව ඒක තව තවත් උග්‍ර වෙලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නය දැන් විද්‍යාඥයන් පිළිඅරගෙන තියෙනවා තව අවුරුදු දෙකක්වත් තියෙනවායි කියලා. ඉතින් මේ වාගේ ඉතාමත්ම දරුණු තත්වයකට තමයි ලෝකෙත් අප රටත් කුඩා ආර්ථිකයක් හැටියට ඊට වඩා දරුණු ලෙස මුහුණ දෙන්නේ. ඉතින් මේක පරාජය කිරීමට අද මම මේ දල සහපැරුම් මැතුමා එක සම්පූර්ණයෙන් එකග වෙනවා. අපිට අලුත් සංස්කෘතියක් මෙතන ඇති කරන්න ඕන. ප්‍රශ්න දියා හරියාකාරව මේ බලලා මේ ලිඳේ ඉන්න ගෙම්බ වාගේ එක්කෙනා එක්කෙනාට බැන බැන දොස් කියකිය කටයුතු කිරීමෙන් අපේ රටේ ප්‍රශ්න අපට විසඳන්න හම්බ වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මේකේ ගැඹුරු තත්ත්වය තේරුම් අරගෙන අපි එක්ව මේ ඉදිරි ගමනක් යන්න තියෙනවා. දැන් මේකට හොඳ පසුබිමක් ගරු ජනාධිපතිතුමා ඇති කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒක තුළින් මේ ලොකු ලොකු මේ විස්තර සහිත කරුණු ඉදිරිපත් කිරීමක් අවශ්‍යත් නෑ කෙරුවෙත් නෑ. බොහොම හොඳයි. අපට ඕන වෙන්න ප්‍රතිපත්ති, හරි ප්‍රතිපත්ති තීන්දු කරන්න. ඒ ප්‍රතිපත්ති පදනම් කරගෙන කොහොමද අපි මේ ණයබරෙන් ගොඩ එන්නේ? දැන් උදාහරණයක් හැටියට අපි දන්නවා පිටරටින් විදේශ විනිමය එන ආදායම වාගේ දෙගුණ අපට ලැබෙන ආදායම වාගේ දෙගුණයක් අපි ආනයන් ලබා ගැනීමට වැය කරනවා. වැඩි හරියක් සුඛෝපභෝගී බණ්ඩ. ඉතින් ඒකෙන් මොකද වෙන්නේ? අපේ විදේශ විනිමය පරතරය අවාසිය වැඩි වෙනවා, අපේ සංචිතය බහිනවා, අපිට තව තව ණය ගන්න තියෙනවා. අපි මධ්‍යම මට්ටමේ ආර්ථිකයක් නිසා අපිට සිද්ධ වෙනවා වැඩි පොලියක් ගෙවන්න. ඉතින් මේ ඒ ප්‍රතිපත්ති අපි වෙනස් කරන්න ඕන. කියන්නේ සුඛෝපභෝගී බාණ්ඩ ගෙන්නීමට කිසිම උවමනාවක් නැහැ. ඒවා නවත්තන්න ඕන. ඇත්ත වශයෙන් කෙලින් අපි රටට කියන්න ඕන අපේ මේ පටි තද කරලා මේ තියෙන අපහසු තත්වයෙන් අපි ගොඩේන්න අපි බඩපිරලක් ඉදිරියට ගෙනියමු. ඒකට පදනම ඇති කරලා තියෙනවා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන මේ ලියවිල්ල. ඒක තුල අපි බලන්න ඕන මොන ප්‍රතිපත්තිද අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් මේ පිටරටින් බඩු ගැනීම අපි අවම කරන්න ඕන. වෙන විසඳුමක් නැහැ. 1970 දී ඒ ආර්ථික අර්බුදය, ත්‍රිත්ව ආර්ථික අර්බුදයක් තිබ්බා. ඒ කාලෙදී මේ අද තියෙන සෞඛ්‍ය මේ අර්බුදය වාගේම එදා තිබුණා තද ඉඩොරයක්. මුළු ලෝයම බඩුවිල අහසට නැග්ගා. ටොන් එකක් සීනි රන් පවුන් 39කට තිබුණු එක රන් පවුන් 600කට නැග්ගා. එහෙනම් ඒ නිසා තමයි තීන්දු කළේ අපේ රටේ සීනි නිෂ්පාදනය දියුණු කරන්න. ඒක නිසා තමයි රුසියාවෙන් මේ අපේ ටයර් කර්මාන්ත ශාලාවක් කැලණිය ආරම්භ කළේ. ඉතින් අපි ඒ ප්‍රතිපත්ති වලට කැමති හෝ අකමැති වුණත් අයත් යන්න සිද්ධ වෙනවා. මේ විවෘත ආර්ථිකයක් ගැන කතා කරන එක හොඳයි. නමුත් ඇමරිකාවේ ආර්ථිකය දිහා බලන්න. ඒ ඇමරිකාවේ මේ ගිය මාස දෙක තුළ මිලියන 40ක් විරැකිය වෙලා තියෙනවා.
You have 2 more minutes.
ඒ සේවකයන්ගෙන් හතරෙන් පංගුව. ඉතින් ඒ තත්ත්වය තුලින් අප රටවල් වලට මොනවද ඇති වෙන තත්ත්වය? ඉතින් මේවා සලකලා අපි විධිමත් වැඩ පිළිවෙලක් දියත් කරන්න ඕන. මගේ කාලේ ප්‍රශ්නේ තියෙන නිසා මම තව ප්‍රශ්නයක් ගැන, අපි එක ලාංකික ජාතියක් හැටියට දැන් කල්පනා කරන්න ඕන. අපි අතර වෙනස්කම් තියෙනවා, මේ වෙනම සංස්කෘතීන් තියෙනවා, දෙමළ සිංහල මුස්ලිම් මේවා සියල්ලම තියෙනවා. නමුත් ඒක අපි මේ ජාති භේදය අවසලා මේ ඒ ප්‍රශ්නම මුල් කරගෙන දේශපාලන මේ බලයට එන්න නෙමෙයි බලන්න ඕනේ. අපි බලන්න ඕන කොහොමද අපි ඒක ශක්තියක් කරගන්න. ඒවා ඔක්කොම පෝෂණය කරන ගමන් අපි එක ලංකාවක් ඇති කරන්න ඕන, එක ලාංකික ජාතියක් හැටියට. ඒ ජාති ભેද, ආගම් ભેද, කුල ભેද මේවා සියල්ලම නැති කරන්න ඕන. ඒක කිරීමට මම සර්වපාක්ෂික නියුදිත කොමිටියේ සභාපති හැටියට වැඩ කළා. අපි විසඳුමක් ඇති කළා. ඒ විසඳුම දැන් ඉදිරිපත් කළ යුතුයි කියලා අපේ පක්ෂය මේ සම්මානගත වෙනවත් එක්කම ශ්‍රී ලංකා පොත්ගන්න පෙරමුණ එක්ක අපි ඒක ඉදිරිපත් කළා. අපි කිව්වා ඒ ආකාරයට වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනියන්න. කවුරුත් නැහැ කිව්වේ නැහැ. මගේ විශ්වාසය තියෙනවා ගරු ජනාධිපතිතුමා ඒ ප්‍රතිපත්ති පදනම් කරගෙනම අපි අතරේ සුවඳ සාකච්ඡාවක් ඇති කරලා අපි ඒ ප්‍රශ්න විසඳලා සදාටම අපි එක ලාංකික ජාතියක් එක අයිතිවාසිකම් එක වරප්‍රසාද ඇති එක ජන කොටසක් ඇටියට මේ ප්‍රශ්න දිහා බැලුවොතින් තමයි අපිට මේ වැටලා තියෙන වලෙන් ගොඩ එන්න පුළුවන් වන්නේ. ඒක කිරීමට අපි සියලු දෙනාම එක්ව කටයුතු කරන්නයි කියලා ලංකා සම සමාජ පක්ෂයේ හැටියට මගේ ඉල්ලීම කරමින් අපේ රටට මේ සුභානාගතයක් ඇති වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයෙන් මම අවසන් කරන බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පළවෙනියෙන් ඔබතුමාට සුභ පතනවා මේ තනතුරට පත්වීම සම්බන්ධයෙන්. එවැගේම ගාල දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ස්තුතිය ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා. තුන්වෙනි වතාවටත් මාව පාර්ලිමේන්තුවට පත් කරලා ජනතා සේවය ලබා ගැනීමට ගත් තීන්දුව සම්බන්ධයෙන්. එවැගේම සමගි ජන බලවේගයේ අලුත් පක්ෂයක් විදිහට ඒ පක්ෂයේ නායකතුමාටත් අපේ සියලු දෙනාටමත් මගේ ස්තුතිය මම මේ වෙලාවේ පළ කරනවා. එවැගේම මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරලා මේ ඔවුන්ගේ දැක්ම මේ විදිහට ඉදිරිපත් කරද්දි ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරන්න සැබෑ ඌමනාවක් තියෙනවද නැද්ද කියන එක ගැන මම පොඩ්ඩක් කරුණු අධ්‍යයනය කළා. දැන් මේකේ කියනවා රටට ආදරේ. මම රටට ආදරේ නිසා මම රට රකින්නවා කියලා. දැන් ආපු ගමන් මොකද කළේ? කොටු යක්කර තුනක් වික්කා. රටට ආදරේ නිසා ඩෝල් සමාගමට මොනරාගලින් අක්කර 5000යි පොළොන්නරුවෙන් අක්කර 5000යි. තව මොනවද දෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ රටට ආදරේ නිසා කරන දේවල්. එතකොට එක රටක් එක නීතියක් කියලා කිව්වා. කුරුණෑගල අර නගරාධිපතිතුමා කඩලා දැම්මහම අර පුරාවිද්‍යාත්මක ස්මාරකේ. එතකොට මොකද්ද කිව්වේ? ඒක මේ කියන්නේ මේ හොටලේ අයිතිකාරයාගේ පුතාගේ නම. ඒ නිසා තමයි මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කිව්වා. හරිනේ, මයිලකටවත් අත තියන්න දුන්නේ නැහැ. ඔන්න ඉන්නවා. අත තියන්න දුන්නේ නැහැ. ඔන්න මෙන්න එක රටක් එක නීතියක්. එතකොට රාජ්‍ය සේවයට එනකොට පොලිස් වාර්තාව ගන්නවා, නඩු తీද කියලා අහනවා, නඩු ඉවරද කියලා අහනවා. හැබැයි එක රටක් එක නීතියක්. මරණ දඬුවම හිමි වෙච්ච එක්කෙනෙකුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට අධිකරණයේ වැඩිකරු වෙලා අවුරුදු 5ක් හිරේ ඉන්න තවත් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කියනවා, නීතිපතිවරයා අපිට අපේ වැඩ කටයුතු කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. රටේ නීතියට අභියෝග කරනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳගෙන. රජයේ සේවකයෙකුට උසාවියට යන රජයේ රස්සාවක් ගන්න ගියාම පොලිස් වාර්තා නඩු බලනවා. එතකොට මේ ආදරේ රටටද පවුලටද කියන ප්‍රශ්නේ එනවා. දැන් බලන්න, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් ඇමති දෙකයි, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමති එකයි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ, බොහොම හොඳයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති අගමැතිතුමාට කැබිනට් ඇමතිකම් තුනයි, මුදල්, බුද්ධ ශාසන, නාගරික සංවර්ධන. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ආයතන 23යි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. දැන් එතනත් ප්‍රශ්නයක් එනවා, ජනාධිපති යටතේ පුළුවන්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආයතන පවත්වාගෙන යන්න? බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඇමතිකම් දරන්න බෑ. හැබැයි ආයතන 23ක් තියෙනවා. චමල් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා ආයතන 12යි, චමල් රාජපක්ෂ ඇමතිතුමා වාරිමාර්ග ඇමතිවරයා විදියට ආයතන 5යි, එතන ආයතන 17යි. මහින්ද රාජපක්ෂ ඇමතිතුමාට මුදල් ඇමතිවරයා විදියට අගමැතිවරයාට ආයතන 49යි, මහින්ද රාජපක්ෂ මැතිතුමාට බුද්ධ ශාසන ඇමතිවරයා විදියට ආයතන 11යි, මහින්ද රාජපක්ෂ මැතිතුමාට නාගරික සංවර්ධන ඇමතිවරයා විදියට ආයතන 6යි, ආයතන 76ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමාට ආයතන 7ක්, ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාට ආයතන 6ක්. ඒ වගේම අමාත්‍යංශයක් නම් කරපු විෂය නොබෙදපු BOI එක, ටෙලිකොම් එක, TRC එක ඇතුළු ආයතන 7ක් තියෙනවා. අර කොවිඩ් වෙලාවේ හදපු කමිටු අරහා පාලනය වෙන, බැසිල් රාජපක්ෂ මහත්තයා පාලනය කරන කමිටු අරහා පාලනය වෙන. ඔන්න 126ක් රාජපක්ෂ පවුල ඇතුලේ පාලනය වෙන්නේ. එතකොට මේ ICT මේ මොකක්වත් පාලනය වෙන්නේ එතන. ප්‍රතිශතයක් විදියට ගත්තහම ආයතන 434න් ආයතන 126ක් 129ක්
ආයතන පාලනය වෙන්නේ රාජපක්ෂ මේ අයියල මල්ලිල සහෝදර සමාගම හරහා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම වරාය පහසුකම් නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරේ පත් කරලා තියෙනවා. නමුත් කිසිම ආයතනයක් මේ අමාත්‍යවරයාට අමාත්‍යංශයට ගැසට් කරලා නැහැ කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කතා කරද්දී හරින් ප්‍රනාන්දු ඇමතුමා කතා කරපු කාරණාවකට මමත් අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරණේ වෙලාවේ රතු පළස් එලලා ගෙන ආවේ විදේශගත ශ්‍රමිකයෝ රට විරුවෝ කියලා ගෙන ආවේ ගිනල්ලේ ඡන්දි දාගන්න. හැබැයි රට විරුවෝ ඇත්ත ඔවුන් තමයි මේ රටට දෙවණියට වැඩිම විදේශ විනිමය ප්‍රමාණය ලංකාවට ගේන්නේ. එතකොට ඒ අය ගේන ඩොලර් බිලියන ගානක මුදලක් එවලා මේ රටේ ආර්ථිකයට හයියක් දෙන්නේ ඔවුන්. හැබැයි අද මේ වෙනකොට ඒ රටවල වල දුක් විඳිනවා. ඒ රටවල වල දුක් විඳිනවා. ඒ රටවල වල මාස 5-6 රස්සාව නැතුව, පඩි නැතුව, ඒ රටවල වල පොලිසිය වලින් ගුටි කාලා, කඳුළු ගෑස් කහලා ඉන්නවා. මේ රටට ගේන්න තාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ නැහැ. මැතිවරණයේ වෙලාවේ මේ අය 50,000ක් ගෙන මේ වැඩපිළිවෙලක් සූදානම් කරා ඡන්දට ඉස්සෙල්ලා ගේන්න. හැබැයි වැඩේ වැරදුනා. ඒත් එක්කම අපි මතක් කරන්න ඕනි සංචාරක කර්මාන්තය. සංචාරක කර්මාන්තය අද කඩාගෙන වැටිලා. සංචාර කර්මාන්තය කොවිඩ් වසංගතයත් එක්ක දැඩි පීඩනයක් ලක් වෙලා. හැබැයි මේ කර්මාන්ත නගා සිටවන වැඩපිළිවෙලක් පිළිබඳව අවමල් රේණුවක වචනයක් මෙහි සඳහන් කරේ නැහැ. රාජ්‍ය ගැන කතා කරා. නමුත් පෞද්ගලිකංශයේ දායකත්වයේ සහ කඩාගෙන වැටුණු පෞද්ගලිකංශයේ ගොඩනගන්න තියෙන වැඩපිළිවෙලක් පිළිබඳව මේ රාජාසන කතාවේ එක වචනයක්වත් සඳහන් කළේ නැහැ කියන එක මම මේ වෙලාවේ මතක් කරන්නට ඕනි. ඒ වගේම මේ අපේ ද්‍රවිඩ සහෝදරවරු විවිධ මත පාර්ලිමේන්තුව ඇතුළ ඉදිරිපත් කරනවා. ඔබතුමා බොහොම ප්‍රගතිශීලී මතදරන මන්ත්‍රීවරේ. ඒ වගේම අන්තවාදී විදියට මතදරන උදවිය ඒ අන්තවාදී මත පාර්ලිමේන්තුවට ගේන කටයුතු කරලා තියෙනවා. මේ වගේ තත්ත්වය නැති වෙන්නේ ස්ථිරසාර විසඳුමක් ඇති නොවීම නිසා රට ඇතුලේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. ඒ කතා කරන්නේ මැතිවරණ කොමිසම, අධිකරණ කොමිසම, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ඒ වගේම ගිණුම් කොමිසම අහෝසි කරලා දාලා තමන්ට ඕන විදියට මේ රටේ පාලනය අනිත් පැත්තට ගෙනියන්න. එහෙම නැතුව රටේ 30 අවුරුද්දකටත් වඩා වැඩියෙන් දිවෙන මේ මහා ප්‍රශ්නෙට, මේ මූල බීජයට විසඳුම් හොයන්න මේ උතුරේ ප්‍රශ්නයේ පිළිබඳ වචනයක්වත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ කතා කරේ නැහැ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ කතා නොකිරීමේ අර්බුදය අද දවසේදී මේ ඇතිවෙන ඉඟිබිඟි පෑම්, මේ ඇතිකරන නොඑක් තර්ජන හෙට දවසේදී නැවත වතාවක් රටේ බෙදුම්වාදී යුද්ධයකට යන්න පුළුවන් මූලාරම්භ වෙන්න පුළුවන්. යුද්ධකින් මේක නතර කරාට එතනින් එහාට නැති කළ යුතු විසඳුම ලබා දීම පිළිබඳව අපි ගණ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා යම් කිසි වැඩපිළිවෙලක්. එතුමා මේ ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල පිළිබඳ අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ දැක්මක් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඉදිරිපත් කරලා තියෙන දැක්ම මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම මේ වෙලාවේ අපි මතක් කරන්න ඕනි කාරණාව තමයි දැන් මේ රටේ විදුලිය කැපෙනවා වෙලාවෙන් වෙලාවට. විදුලිය කැපෙනකොට ඉස්සර ආණ්ඩු තියෙනකොට විදුලිය කැපෙනකොට විමල් වීරවංශ මහත්තයා ඇවිල්ලා ඉස්සරහට කියනවා මෙහෙම විදුලිය කැපෙන ආණ්ඩු තියෙනවා නම් ආණ්ඩුවක් මොකටද මෙහෙම විදුලිය කැපෙනවා නම් කියලා.
හැබැයි 2 more minutes
ආණ්ඩුවක් තියෙනවා කියලා අහුවට දැන් විදුලිය කැපෙනකොට ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. මෙන්න මේ වගේ තමන්ට ඕන විදියට තමන්ට ඕන වෙලාවට කබරය තලගොයා කරන න්‍යාය තමයි මෙතන තියෙන්නේ. ආණ්ඩුව බිහි කරන්න වසර ගණනාවක ඉඳලා ජාතිවාදයේ මූල බීජ වපුරලා ජාතිවාදය කියන එක අතට අරගෙන මේ දේශපාලන ක්ෂේත්‍රයේ මහා මඩ ගොහරුවක් බවට පත් කරලා පාලන බලයට ඇවිල්ලා අද මේ ජාතිවාදය නැති කරන්න කතා කරලා වැඩක් නැහැ. මේක නැති කරන්න ඕනේ මුල ඉඳලම ජාතිවාදය නැති කරලා සමස්ත ශ්‍රී ලාංකික ජාතියක් විදියට එකට යන ගමනට සැබෑවටම හදවතින් එකඟ වෙලා වැඩ කටයුතු කරන්න ඕනි. දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඒවටද, එහෙම නැත්නම් ඇමරිකානු පුරවැසිභාවය තියෙන පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගේන්නද, ජනාධිපති පුටුවට ගේන්නද? ඒව තමයි අපිට අහන්න තියෙන්නේ. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරපු කාරණා සියල්ලම එකින් එක අරගත්තහම මේ අය සියල තියෙන සියලුම කාරණා ලස්සන නිර්මාණයක් විතරයි. ඒ නිර්මාණය වැඩ කරන්න යන්නේ මේ එක පවුලක් වටා කේන්ද්‍ර කරගත්තු වැඩපිළිවෙලක් කියන එක අපට පැහැදිලි වෙනවා. දැන් මේ තමන්ට ඕන කරන අය ආරක්ෂා කරගන්න, තමන්ට ඕන කරන අය ඉස්සරහට ගෙනියන්න ගෙනියන වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා. මේ සම්පූර්ණයෙන්ම එදා රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයට පත්වෙද්දී ඉඳලා මවාපාපු මවාපෑම, ඒ වගේ මේ ගොඩනගපු මතවාදය තවදුරටත් ඉස්සරහට ගෙනියෑම සඳහා බොරු ප්‍රතිරූපයක්ම වෙලා තියෙනවා. මේ ප්‍රතිරූපේ මම මුල ඉඳලා කරුණු කාරණා ඉදිරිපත් කරේ සියලුම දේවල් ඒ ප්‍රතිරූපේ මේ ඉදිරිපත් කරන කාරණාවවත් කටින් කියන කතාවවත් නෙමෙයි මේ අයගේ ප්‍රායෝගික යථාර්ථය තියෙන්නේ. ප්‍රායෝගික යථාර්ථය තියෙන්නේ එදා 2015 ට ඉස්සලා තිබිච්ච 2015 තිබිච්ච ඒ යුගයේම තමයි නැවත වතාවක් ආරම්භ කරන්න උත්සාහ කරන්න කියන එක අපි කියනවා. දැන් කිව්වා විද්වත් කමිටු දාලා තමයි තෝරන්නේ කියලා. වියත් මග කියලා ඒ අය තමයි ඉස්සරහට ගේන්නේ කියලා. අපි බොහොමත්ම කැමති ඒ උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව.
නමුත්
උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට පැමිණෙද්දී තනතුරු වලට පත් කරන්න කමිටු දාලා විද්වත් කමිටු වලින් තෝරනවායි කියලා කියද්දි නමුත් අද වෙනකොට පරණ සෙට් එකම නැවත ඇවිල්ලා පරණ ටිකම නැවත වතාවක් ඇවිල්ලා කොහොමද දේශපාලන සංස්කෘතිය හදන්නේ? නෑදෑකම් වලට යාළුකම් වලට විතරක් නෙවෙයි ගවුන් අඳින ගවුන් ගලවන අය තමන්ගේ තනතුරු වලට පත් කරන තත්ත්වයට අද පත් වෙලා තියෙනවායි කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. බොහොමත්ම ස්තුතියි.